සුවදායි පරිසරයක් ගොඩනැගෙන ආකාරයට නිවස සැලසුම් කරයි යන නිපුණතා මට්ටමට අදාළ කොටස පිළිබඳ සාකච්ඡා කිරීම. එසේනම් දුට වඩා වෙන ඔබගේ සිත නැත්තම් කාලය යොමු කරලා තියෙන්නේ. ඉතින් මුලින්ම අපි බලමු නිවස කියන්නේ මොකක්ද කියලා. මේ පිළිබඳ සමාජ විද්‍යාඥයින් විසින් දැක්වූ අදහස් කිහිපයක් තියෙනවා. අපි ඒකට පළමුවෙන්ම අවධානය යොමු කරලා බලමු. විලියම් ගිල්බර්ට් විසින් රචනා කරන ලද නිවස කළමනාකරණය කියන ග්‍රන්ථයේ නිවස කියන සංකල්පය මෙන්න මේ විදිහට විස්තර කරලා තියෙනවා. ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම සහජීවනයෙන් පලනිලා ගැනීමට උදව් දෙන නිර්මාණීය ස්ථානය නිවස කියලා කියනවා. ඒ වගේම තවත් අදහසක් තියෙනවා දෙමෝපියන් විසින් දරුවන් සඳහා නිර්මාණය කරනද ආදරය හා ආරක්ෂාවේ කේන්ද්‍රස්ථානය නිවස කියලා කියනවා. ඔන්න ඔය විදිහට නිවසක් යන්න හඳුන්වා දෙන්න පුළුවන්. කොහොම වුණත් හිසට සෙවණක්, ගතට සුවයක්, සිතට සැනසීමක් ලබා දිය හැකිවන්නේ නිවසක් මනාව සැලසුම් කිරීම තුළින්. පවුලේ සමාජිකින්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව, ආදරය, සෙනෙහස, කායික හා මානසික සුවය, පෞද්ගලිකත්වය, නිදහස, සෞඛ්‍ය සම්පන්න බව හා ආරක්ෂාව නොමැතව ලැබෙනුයේ නිවස තුළින්. ඒ වගේම භෞතික අවශ්‍යතා සපුරා ගැනීමටද නිවස බොහෝ උපකාරී වෙනවා. නිවසියන්ගේ ජීවිතය වඩා සාර්ථක හා යහපත් වීමට නම් නිවස මනාව සැලසුම් කිරීම හා සංවිධානය කිරීම වඩා වැදගත් වෙනවා කියලා ඔබ දන්නව නේද දුවේ පුතේ? පුද්ගලයෙකුගේ කායික, මානසික, සමාජීය හා භෞතික අවශ්‍යතා සපුරා ගැනීම තුළින් ජීවිතයේ සාර්ථකත්වය සඳහා නිවසින් ලැබෙන පිටුවහල නම් ඉතාමත් වැදගත්. ඔව්, පවුලේ සමාජික සංඛ්‍යාව අනුව නිවසේ ප්‍රමාණය හා ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. නමුත් හැම දිනාගේම අවශ්‍යතාවයන් අවම වශයෙන්වත් ඉටුවන පරිදි අපේ නිවස ගොඩ නගා ගැනීමට සියලු දෙනාම උත්සාහ කළ යුතු වෙනවා. එතකොට අපි මේ ගොඩනගන නිවස විවිධාකාර වෙනවා. ඒ කියන්නේ ප්‍රාදේශීය වශයෙන් ඇති සම්පත් උපයෝගී කරගෙන ප්‍රදේශයේ ඇති පහසුකම්, ජීවන රටා, පවුලේ ආර්ථිකය, පුද්ගල අවශ්‍යතා යන ආදී කරුණු අතරින් නිවස අතර විවිධතා ඇතිවීමට හේතු වෙනවා. ඔව්. එසේනම් නිවසක් ගොඩනැගීමේදී මූලිකව අවධානය යොමු කළ යුතු කරුණු මොනවද කියලා අපි බලමු. කියන්නේ නිවසක් හදන්න යනවා නම් අපි මුලින්ම අවධානය කළ යුතු කරුණු මොනවද කියලා. පළවෙනි එක භූමිය තෝරා ගැනීම. දෙවෙනි එක නිවස සැලසුම් කිරීම. තුන්වෙනි එක නිවස සංවිධානය කිරීම. ඒ අනුව නිවසක් ගොඩනැගීම සඳහා භූමිය තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද කියලා බලන්න ඕනේ. නිවසක් ගොඩනැගීමට ප්‍රථමයෙන් ඒ සඳහා සුදුසු භූමියක් තෝරා ගැනීම වැදගත් වෙනවා. ඒ මගින් නිවසේ ශක්තිමත් බව මෙන්ම ප්‍රසන්න බවක් ඇති කරගන්න පුළුවන් වෙනවා. එසේනම් නිවසක් සඳහා භූමියක් නැත්නම් ඉඩමක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවද කියලා අපි බලමු. ඒ සඳහා බලපානම මෙන්න මේ කියන කරුණු. මූල්‍යමය පහසුකම්, භූමියේ ස්වභාවය, භූමියට අදාළ ඔප්පේ නිරවුල් බව, යටිතල පහසුකම්, අවට පරිසරය කියන මෙන්න මේ කරුණු වැදගත් වෙනවා. හොඳයි, අපි මේ කරුණු ටික එකින් එකට විස්තර කරලා බලමු දැන්. මූල්‍ය පහසුකම් කියලා කියන්නේ මොකද්ද? මූල්‍ය පහසුකම් කියලා කියන්නේ මුදල්නේ නේද? ඒකට මුදල් කොහොමද අවශ්‍ය වෙන්නේ කියලා. කියන්නේ භූමියක් තෝරා ගැනීමේදී ඒ සඳහා තමන්ට වැය කළ හැකි මුදල් ප්‍රමාණයට. ඉතින් අපි මේක පළමුවෙන්ම තීරණය කර යුතු වෙනව නේද? මිලදී ගන්නා භූමියේ තත්ත්වය, ප්‍රමාණය, වටිනාකම වැය කරන මුදලට සරිලනවද කියන අපි බැලීම තමයි වැදගත් වෙන්නේ. මෙන්න මේක තමයි මූල්‍ය පහසුකම කියලා කියන්නේ. එතකොට භූමියේ ස්වභාවය. එතකොට භූමියේ ස්වභාවය කියලා කිව්වේ නිවසේ කල් පැවැත්ම හා ශක්තිමත් බව තීරණය වෙන්නේ මෙන්න මේ භූමියේ ස්වභාවයේ මත. ඒ කියන්නේ පසේ ස්වභාවයේ මත. එතකොට ඒ නිසා තද පසක් සහිත භූමියක් තෝරා ගැනීම අනිවාර්යයෙන්ම අපි කළ යුතුයි. තද පසක් සහිත තැනිතලා භූමියකදී නිවසි අත්තිකා අත්තිවාරම වියදම අඩුකරගන්ඩ බොහෝ විට ඉඩකඩ තියෙනවා. භූමියේ ස්වභාවය ඉතා වැදගත් වෙනවා. එතකොට නිවසේ හැඩය ප්‍රමාණය වගේම අත්තිවාරම ඉදිකිරීමේ තාක්ෂණයද වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් ඒත් එක්කම අපි කිව්වා ඔප්පේ නිරවුල් බව කියලා. මොකද්ද මේ ඔප්පේ නිරවුල් බව කියලා කියන්නේ? එතකොට භූමියක වටිනාකම රඳා පවතින්නේ ඔප්පේ නිරවුල් බව මත. ඔප්පේ නිරවුල් බව කියන්නේ භූමියක් නීත්‍යානුකූලව තනි අයිතියකින් යුතු බව වගේම උකස් බදු හෝ වෙනත් බැඳීමකට යටත් නොවි භූමිය අයිතිය පිළිබඳව තහවුරු කරන ලේඛනයකට තමයි ඔප්පුව කියලා කියන්නේ. ඒ වගේම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛන පරීක්ෂාවකින් පසු නීතිඥයෙකු මහතුකු මගින් ලබා ගන්නා හිමිකම් වාර්තාව තුළින්ද ඔප්පේ නිරවුල් බව තහවුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, නිරවුල් භුක්තිය, නිරවුල් මායින්ද, භූමියට අවතීන වීමේ මාර්ගයිතියද ඔප්පුව මගින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. භූමිය මිලදී ගැනීමේදී හෝ නිවස ඉදිකිරීමේදී අපිට අවශ්‍ය නම් ණය මුදලක් ලබා ගැනීමේ පහසුකම පවා ඔප්පේ නිරවුල් බව මගින් අපිට පුළුවන් කරගන්න. එතකොට ඔප්පේ නිරවුල් බව කියන කාරණය කොච්චර වැදගත්ද කියන එක ඔබට වැටහෙනව නේද? ඒත් එක්කම ඉඩමක් මිලදී ගැනීමේදී තව තියෙනවා යටිතල පහසුකම් කියලා. එතකොට යටිතල පහසුකම් කියලා කියන්නේ පළාත් පාලන, ඒ කියන්නේ ඒ ඉඩම අයිති ප්‍රදේශයට අයත් පළාත් පාලන ආයතනය මගින් සපයන සේවාවන් වලට තමයි අපි යටිතල පහසුකම් කියලා කියන්නේ. අපි අදාත් කැමති අපිට සියලුම පහසුකම් ලැබෙනවනන්නේ අපි කැමති නේද? ඉතින් ඉඩමක් මිලදී ගන්න යනකොට අපි අනිවාර්යයෙන්ම බලනවා නල ජලය තියෙනවද, විදුලිය තියෙනවද, ප්‍රවාහන පහසුකම් තියෙනවද, අපද්‍රව්‍ය බැහැර කරන්න තියෙනවද, එතකොට සෞඛ්‍ය සේවාවන් තියෙනවද, වැසි ජලයේ බැහැර බැස කිරීමේ ක්‍රමවේද තියෙනවද. ඒත් එක්කම සමාජ සම්බන්ධතා ගොඩනැගීම, කියන උදාහරණයක් විදිහට කියනවනම් ක්‍රීඩා පිට්ටනි, ප්‍රජාශාලා, විවිධ සමිති සමාගම් උන්නෝ දේවල් පහසුකම් තියෙනවද කියලා බලනවා. මෙන්න මේ සියලු පහසුකම් වලට අපි කියනවා යටිතල පහසුකම් කියලා. එතකොට ඉඩමක් මිලදී ගන්න ගියාම නැත්නම් භූමියක් මිලදී ගන්න ගියාම අපිට මේ යටිතල පහසුකම් තියෙනවද කියලා බැලීම කරන්න ඕනේ. ඒත් එක්කම අවට පරිසරය කියන කරුණත් වැදගත් වෙනවා. එතකොට අපි කරුණු හතරක් පහක්ම කතා කරා. අවට පරිසරය කියලා කිව්වහම ප්‍රසන්න ජීවන පරිසරයක් ඇති කර ගැනීමට අවට පරිසරය ලැබෙන දායකත්වය ඉතාම වැදගත් වෙනවා. ඉතින් අවට පරිසරය දැකුම් කලු සෞන්දර්යාත්මක නිදහස් පරිසරයක් වුණාම ඒ ජීවත් වෙන්න ප්‍රියමනාප බවක් ඇති වෙනවා නේද? ඉතින් අවට පරිසරයේ පරිසර දූෂණයෙන් තොර වීමත් වැදගත් වෙනවා. එතකොට මේ නැත්නම් අපිට ටිකක් අපහසු වෙනවන්නේ නිවසක් තුල ජීවත් වෙන්න. ඉතින් අවටම පරිසරය හොඳ පරිසරයක් වුණාම අපිට ජීවත් වෙන එක ප්‍රසන්න වෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට හොඳ පරිසරයක් වෙන්න ඕනේ. එතකොට හොඳ පරිසරයක් කියලා කියපම හොඳ පරිසරයක තියෙනවා විවිධ ලක්ෂණ. මොනවද ඒ ලක්ෂණ? අපද්‍රව්‍ය හා කැලිකසල රැස් කරන පොදු ස්ථානයකට ආසන්න නොවීම. ඉතින් කැලිකසල එකතු කරනවා කියලා කියන්නේ අපෝ අපද්‍රව්‍ය එකතු වෙනවා කියලා කියන්නේ අපිට ඒ හැවිය අහල පහල ජීවත් වෙන අපහසුයි කියන එක නේද? ඉතින් හොඳ පරිසරයක් කියලා කියන්නේ මේ අපද්‍රව්‍ය කැලිකසල රැස් කරන පොදු ස්ථානයකට ආසන්න නොවිය යුතුයි. ඒ වගේම ශබ්ද දූෂණිය අවම ප්‍රදේශයක් වීම. ශබ්දයත් එක්ක අපිට ජීවත් වෙන්න නැත්නම් අපි කාර් අපේ එදිනෙදා කටයුතු කරගෙන යන්න අපිට මේ ශබ්ද දූෂණිය කියන එක අපිට මේ බාධාවක් වෙනවා. ඉතින් ශබ්ද දූෂණයේ අවම ප්‍රදේශයක් වීම කියලා කියන්නේ ඒකයි. ඊගොඩ අධික දූවිලි දුම්වලින් තොර වූ ප්‍රදේශයක් වීම. ඒත් එක්කම වැදගත්ම එකක් තියෙනවා අසල්වැසියන්ගෙන් අනවශ්‍ය බලපෑම් වලින් තොර ප්‍රදේශයක් වීම. ඉතින් අපි නිවස ඉදිකරන ප්‍රදේශයේ අසල්වැසියෝ හොඳ කට්ටිය වෙන්න ඕනේ. අපි ඉතින් බලන්න ඕනේ ඉඩමක් නැත්තම් භූමියක් මිලදී ගන්න ගියාම කවුද ඉන්නේ අසල්වැසියෝ? වටපිටාව ඉන්න මිනිස්සු කොයි වගේද, කොහොමද කියන එකත් අපි ඉතින් වැදගත් වෙනවා සොයා බලන එක කියන එක තමයි කියන්නේ. ඒ වගේම තමයි බාධාවකින් තොරව ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන පරිසරයක් වීම. ඉතින් ආලෝකය සහ වාතාශ්‍රය කියලා කියන්නේ ඉතාමත් වැදගත් එකක් නිවසකට. ඉතින් මේ පිළිබඳ ඉදිරියේදී තව වැඩිපුර කතා කරනවා. ඉතින් ඔය කිව්වේ අපි කිව්ව කරුණු ටික තමයි මම කතා කරේ ඉඩමක් මිලදී ගැනීමේදී සැලකිය යුතුම කරුණු මොනවද කියලා. එතකොට දැන් ඔබ හිතන්න දුවේ පුතේ අපි ඉඩමක් මිලදී ගත්තා කියලා. මෙන්න මේ කියපු කරුණු කාරණා ටික අනුව අපි අපිට අවශ්‍ය කරන ඉඩමක් මිලදී ගත්තා කියලා හිතන්න. ඉතින් ඉඩමක් මිලදී ගත්තට පස්සේ අපි ඊට පස්සේ මොකද කරන්න ඕගේ? ගෙයක් හදනවා. ඉතින් ගෙයක් හදන්න නම් අපිට ඒ ගෙයක් හදින් සඳහා සැලසුමක් සකස් කරගන්න වෙනවා. එතකොට මේ සැලසුම සකස් කරගැනීමේදී අපි අවධානය කළ යුතු කරුණු කීපයක් තියෙනවා. සැලසුම සකස් කරනකොටත් භූමියේ පිහිටීම හා ප්‍රමාණය, මූල්‍ය පහසුකම්. ඉතින් මූල්‍ය පහසුකම් කියනවා ඉතාමත් වැදගත් වෙනවා. හැම දෙයකටම මූල්‍ය මූල්‍ය. ඒ කියන්නේ මුදල් මුදල්. නේද? ඉතින් ඒක අනිවාර්ය දෙයක්. ඉතින් මූල්‍ය පහසුකම් තියෙන්න ඕනේ අපිට ගයක් හදන්න. පවුලේ අවශ්‍යතා කොහොමද කියලා බලන්න ඕනේ. ආලෝකය හා වාතාශ්‍රය කොයි වගේද බලන්න ඕනේ. නිවසේ විවිධ කොටස් හා ඒවායේ කාර්ය උන් ඔය කරුණු පිළිබඳ සැලකිලිමත් වෙමින් නිවසක් සඳහා සැලසුමක් සකස් කරන්න ඕනේ. එතකොට දුවේ පුතේ අපි බලමු භූමියේ පිහිටීම හා ප්‍රමාණය කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම භූමියේ පිහිටීම හා ප්‍රමාණය කිව්වම භූමියේ පිහිට ඇති ස්වභාවය, ඒ කියන්නේ භූමියේ හැඩය. දැන් ඍජු කෝණාශ්‍රාකාර හෝ සමචතුරස්රාකාර නම් නිවසක සැලසුමක් අඳීමට සහ ගොඩනැගීමට පහසු වෙනවා. එහෙම නැතුව වෙනත් හැඩයක් හෝ බෑවුම් සහිත ඉඩමක් නම් මොකද කරන්නේ? එහෙමනම් විශේෂ බිම් සැලසුම් නිර්මාණ සැලසුම් කළ යුතු වෙනවා. නේද? එතකොට ඒත් එක්කම අමතර වියදමක් දැරීමටත් සිදු වෙනවා. එතකොට මේ අනුව බලනකොට භූමියේ හැඩය හා පිහිටීම වෙනස් නොකර ඒ ආකාරයෙන්ම නිවසක් ගොඩනැගීම සඳහා සැලසුම් කිරීම තමයි සුදුසුම ක්‍රමය වන්නේ. ඒ කියන්නේ භූමියේ උස ස්ථාන සමතලා නොකර ඒ මට්ටම් වලට සරිලන ණයරින් නිවස සැලසුම් කරගන්න පුළුවන් නම් ඒක තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. ඒ වගේම පරිසර හානි ඇතිවන භූමිවල නිවස සැලසුම් කිරීම යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ පස් කඳු කඩා වැටෙන යාබද කඳු හෝ බෑවුම් සහිත ඉඩම් ආසන්නයේ නිවාසයේදී කිරීම මගින් ඒ සඳහා එතකොට ඒ සඳහා අවශ්‍ය පූර්ව සකස් කිරීම ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම භූමියේ පිහිටීම ගැන අපි කතා කරේ. භූමියේ පිහිටීම ගැනනේ. එතකොට ප්‍රමාණය කියන්නේ නිවසියන්ගේ ජීවන රටාව හා ඔවුන්ගේ අවශ්‍යතාවයට සපුරාලීමට හැකිවන ආකාරයට නිවස සැලසුම් කිරීම. මේදී භූමියේ ප්‍රමාණය වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ ගෙවතු වගාව, සත්ව පාලනය, ගෘහ කර්මාන්තවල නියැලෙන අය ඉන්නවනේ අපේ නිවෙස් තුළම. එතකොට ඒ අනුව ඉඩකඩ සලසාගෙන නිවස සැලසුම් කිරීමට සිදු වෙනවා. කියන්නේ අපි භූමිය ගෙලදී ගත්තාම මෙන්න මේ වගේ ව්‍යාපාර කටයුතු ඒ දේවල් කරන අය ඉන්නවනම් ඒව සඳහා අපි භූමිය කොයි පැත්තද තෝරගන්නේ, තොර නිවස කොයි පැත්තද හදන්නේ, ඒ විදිහට සැලසුම් කරගෙන තමයි අපි මේ ප්ලෑන් එක අඳින්න වෙන්නේ. නැත්නම් සැලසුම් සකස් කරගන්න වෙන්නේ. කියන්නේ ගොඩනැගිල්ල සඳහා වෙන් කළ හැකි ඉඩ ප්‍රමාණය තමයි මෙහිදී විස්තර කරන්න ඕනේ. එතකොට නාගරික ප්‍රදේශවල නම් භූමියේ වටිනාකම වැඩි. එතකොට සීමිත ඉඩ ප්‍රමාණයක තමයි නිවස ඉදි කරගන්න වෙන්නේ. ඒ කියන්නේ වටිනාකමත් වැඩි වෙනවා. එතකොට අපිට ඉඩමේ ප්‍රමාණයත් වැඩි වෙනවා. නේ අපිට පහසුකම් තියෙනවා නම් මේ පාරට ළඟයි නම් ප්‍රවාහන පහසුකම් සියලු දේවල් තියෙනවා නම් නල ජල විදුලි මේ ඔක්කොම තියෙන පහසුකම් සහිත ඉඩමක් නම් අපිට වටිනාකම වැඩි වෙනවා. එතකොට අපිට භූමිය ඉදි කරගන්න වෙන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක තමයි. එතකොට ඒත් එක්කම අපි කතා කිව්වා ඉස්සෙල්ලා මම මූල්‍ය පහසුකම් කියලා. ඒ කියන්නේ නිවස ඉදි කිරීම සඳහා වේදවිය හැකි මුදල් ප්‍රමාණය. එතකොට ආර්ථිකය අනුවනේ නේ අපේ පවුල් එකිනෙකාගේ ආර්ථිකය වෙනස්. එතකොට පවුලේ අවශ්‍යතා ඉටු කරගන්න හැකි වෙන ආකාරයට නිවස සැලසුම් කිරීම තමයි වැදගත් වෙන්නේ. සැලසුම් කරන ලද නිවස ඉදි කිරීමේදී අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්න වෙනවා. ඒ වගේම ඉදි කරන අයට දැන් බාසුන් නෙලාට නේ ශ්‍රමිකයන් සඳහා මුදල් ලබා දීමට සිදු වෙනවා. මෙන්න මේ වගේ දේවල් තියෙනවා. බඩු ගේන්න වෙනවා, ගොඩාක් ගේන්න වෙනවා, ගල් වැලිනේ, ගඩොලේ හැම දෙයක්ම අපි ගේන්න වෙනවා. එතකොට අපිට මූල්‍ය පහසුකම් තියෙන්න ඕනේ. ඉතින් අපි බලන්න ඕනේ ගෙයක් හදන්න යනවා නම්, ගෙන නිවසක් ගොඩනගන්න යනකොට අපිට මේ කියන දේවල් කරන්න මූල්‍ය පහසුකම් තියෙනවද කියලා. නේ නැත්නම් අපි බලන්න ඕනේ මේ මුදල් ලබාගත හැකි වෙනත් මාර්ග තියෙනවද කියලා. ඉතින් අපි ඒ පිළිබඳවත් දැනුමත් වෙලා ඉන්න ඕනේ. ඉතින් අපිට බැංකු ණය හෝ වෙනත් ණය දෙන සමිති මගින් ණය මුදලක් ලබා ගැනීම හැකියාව පවතිනවා. දැන් ඕන තරම් තියෙනවානේ. ඉතින් රැකියාවක් කරන අපි සියලුම දෙනාටම ණය ලබා ගැනීම පහසුකම් තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව දැනුමත් වෙලා සිටීම වැදගත් වෙනවා කියලා මම මතක් කරනවා. ඊළඟට නිවසක් සැලසුම් කිරීමේදී පවුලේ අවශ්‍යතා එතකොට පවුලේ අවශ්‍යතාව කිව්වහම අපිට මූලික අවශ්‍යතා ගොඩාක් මේ නිවස තුලින් සපය ගන්න ඕනේ. ඉතින් අපි කවුරුත් කැමති නිදහසේ මේ විවේකය, විනෝදය, විශ්‍රාමය, සනීප ආරක්ෂාව මේ කියන කරුණු ඔක්කොම අපි සපය ගන්න නිවස තුලින්නේ. මේ අපිට හිතුමතේ ඕන විදිහකට දැන් අපි වැඩට ගිහිල්ලා හරි ඉස්කෝලේ ගිහිල්ලා හරි මහන්සි වෙලා මේ ඇවිල්ලා මේ අපි නිදහසේ ඉන්නේ නිවස තුලින් නේද? නිවස තුල ඉතින් අපි ඔය විදිහට පවුලේ අවශ්‍යතා කියලා කියන්නේ අපිට ඕන විදිහට අපි නිවස සැලසුම් කරගන්න ඕනේ. එතකොට ඒ වගේම පවුලේ සමාජික සංඛ්‍යාව වගේ ජීවන රටාවත් මේදී වැදගත් වෙනවා. ඒත් එක්කම අපි ඔක්කොම නාම කවුද ඉන්නේ සමාජික සංඛ්‍යාව කියලා බලලා තමයි නිවස සැලසුම් කරගන්න ඕනේ. උදාහරණයක් කියනවනම් අපිට න්‍යෂ්ටික පවුලක් ගත්තාම එයාලට අවශ්‍ය වෙන්නේ ඉඩ ප්‍රමාණයට වඩා විස්තෘත පවුලක අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. නේද? දැන් න්‍යෂ්ටික පවුල අපි කලින් කතා කරලා තියෙනවා න්‍යෂ්ටික පවුල කියන්නේ මොකද්ද කියලා. න්‍යෂ්ටික පවුල කියලා කියන්නේ සමාජික සංඛ්‍යාව අඩුයි විසුද පවුලේ සමාජික සංඛ්‍යාව වැඩි. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණයත් අඩු වැඩි වෙනවා කියන එක තමයි මෙතෙන්ද කියන්නේ. ඒත් එක්කම ආලෝකය හා වාතාශ්‍රය. ඉතාමත් වැදගත් කරුණක් තමයි මේ නිවසකට ආලෝකය සහ වාතාශ්‍රය කියන එක. නිවසක් තුළ ජීවත් වීමේදී සුවදායි පරිසරයක් ගොඩනැගෙන ආකාරයට නිවස සැලසුම් කරගත යුතු වෙනවා. ඒ සඳහා අපිට ආලෝකය හා වාතාශ්‍රය තමයි වැදගත් වෙන්නේ. එතකොට නිවසක දොර ජනෙල් හා වාකවුළු පිහිටලා තියෙන ආකාරයට තමයි නිවස තුළට ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන්නේ. ඒ අනුව නිවසේ සිසිල් බව හෝ උණුසුම් බව තීරණය වෙනවා. එතකොට දුවේ පුතේ නිවසේ සිසිල් බව ඇති කිරීමට සංවහන ක්‍රියාවලිය බලපානවා. ඒ කියන්නේ නිවස තුළ සිසිලස ඇති කිරීමට සංවාතනය බලපානවා. සංවාතනය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කාමරයක් තුළ මනාව වාතය සංසරණය වීමයි. මේදී හරස් සංවාතනය ඉතාම වැදගත් වෙනවා. හරස් සංවාතනය කියලා කියන්නේ කාමරයකට හෝ ශාලාවකට එක් පැත්තකින් වාතය ඇතුල් වෙනා ඊට සමාන්තරව අනෙක් පැත්තෙන් වාතය පිටවීමේ ක්‍රියාවලියට තමයි සංවාතනය කියලා කියන්නේ. එතකොට මෙයාකාට ස්වභාවික ආලෝකය හා වාතාශ්‍රය හොඳින් නිවස තුළට ලබා ගැනීමට ප්‍රධාන වශයෙන්ම අපි දොර ජනෙල් හා වාකවුළු භාවිතා කරනවා. ඊට අමතරව අපි භාවිතා කරන ක්‍රමත් තියෙනවා. මේවට අපි කියනවා අනුයෝගී ක්‍රම කියලා. එහෙනම් මොනවද මේ අනුයෝගී ක්‍රම? මැද මිදුල සහ පොකුණු, විනිවිද පෙනෙන ප්ලාස්ටික්, පොලිකාබනේට් හෝ ෆයිබර් වැනි ආවරණ තහඩු, ඒත් එක්කම කොන්ක්‍රීට් ග්‍රිල්, යකඩ දැල් හා ට්‍රෙලිස්, වීදුරු ගඩොල්, වහලේ කවුළු යෙදූ උළු කැට නැත්නම් වීදුරු උළු කැට, වහලේ උස වැඩි කිරීම, වහලේ හැඩයටම සිවිලිම යෙදීම, මෙන්න මේ කියන අනුයෝගී ක්‍රම අපිට යොදා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ආකාරයට යොදා ගන්න අනුයෝගී ක්‍රම සහ ප්‍රධාන ක්‍රම තුලින් අපිට නිවසට ආලෝකය සහ වාතාශ්‍රය ලබා ගන්නවා. එතකොට ඇයි අපි නිවසට ආලෝකය හා වාතාශ්‍රය ලබා ගන්නෙ? ඒකෙත් ප්‍රයෝජන ගොඩක් තියෙනවා නේද? නිවස තුළ තෙතමනේ ඉවත් වෙනවා, සුද්ධ ජීවි වර්ධනය අවම කරගන්න පුළුවන්, නිවස තුළ විවිධ ක්‍රියාවන්හි නිරත වීමේදී ඉක්මනින් වෙහෙසට පත්ම වෙන්න පුළුවන්. කියන්නේ අපි ගිය ඇතුළේ ගොඩක් වැඩ කරනවා. එහෙට යනවා මෙහෙට යනවා නේද? ඉතින් කාර්ය බහුල වෙනකොට වෙලාවට අපිට ඉතින් වාතාශ්‍රයක් එහෙම ලැබෙන්නේ නැත්නම් ඉතින් අපේ ශරීරයට පොඩක් අපහසු බවක් දැනෙනවා. අන්න එහෙම නොවී හොඳට සිසිලසක් ලැබෙනවා නම් අපිට වැඩ කරගැනීමේදී එච්චර අපහසුතාවයට පත් නොවී වැඩ කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම නිවස තුළ උණුසුම අඩු වීමෙන් සුවපහසු තත්ත්වයක් ඇති වෙනවා. කියන්නේ සිසිලස වාතාශ්‍රයක් ලැබෙනවා නම් නිවස තුළ උණුසුම අඩු වෙනවනේ නේද? ඒ වගේම තමයි කෘත්‍රිම වශයෙන් ආලෝකය හා වාතාශ්‍රය ලැබීම අවශ්‍යතාවයත් අඩු වෙනවා. ඉතින් අපිට අවශ්‍ය නැහැ දවාලෙකට උනත් ලයිට් දාගෙන ඉන්න, ෆෑන් දාගෙන ඉන්න අපි ඉතින් ඕක කරනවා නේ. ලයිට් දාගෙන ඉන්නවා, ෆෑන් දාගෙන ඉන්නවා, ඔය දේවල් කරනවා. ඉතින් ඒව අපිට අඩුම කරගන්න පුළුවන් මේ ස්වභාවික ආලෝකය සහ වාතාශ්‍රය අර නිවස තුළට එන විදිහට අපි නිවස සැලසුම් කරගත්තහම. ඊළඟට අපි නිවසක් සැලසුම් කිරීමේදී නිවසේ විවිධ කොටස් සහ ඒවායේ කාර්යයන් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වෙනවා. නිවසේ විවිධ කාර්යයන් කිව්වහම කාර්යයන් ගොඩාක් තියෙනවනේ. ආහාර පිසීම, ආහාර ගැනීම, විවේකය, විශ්‍රාමය, අමුත්තන් පිළිගැනීම, දරුවන් රැකබලා ගැනීම, රූපවාහිනිය නැරඹීම, ඒකත් එක කාර්යයක් වෙනවා. අධ්‍යාපන කටයුතු, මේ වගේ විවිධ කාර්යයන් තියෙනවා. මේවා ඉටු කර ගැනීම සඳහා නිවසේ අදාළ ඒ අදාළ ස්ථාන වෙන් කර ගැනීම කරන්න ඕන. ඒ කියන්නේ අපිට ඒ සඳහා නිවසක තියෙනවා කොටස්. ආලින්දය, නිදන කාමරය, විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගේ නේ, නාන කාමර හා වැසිකිලි, මෙන්න මේ වේවිලා නිවසේ කොටස්. එතකොට අර කියපු කාර්යයන් සඳහා මෙන්න මේ නිවසේ කොටස් යොදා ගැනීම කරන්න පුළුවන්. එතකොට මේ ආකාරයට අපි සැලසුම් කරනද නිවස සඳහා සැලසුමක් අඳින්න ඕන. දැන් උන සැලසුමක් අඳිනවා. අපි දැන් සැලසුම හිතුවා පෞලිය අවශ්‍යතා, මුදල් මේවා ගැන හිතලා අපි උන සැලසුම් කරා. නිවස භූමියකුත් මෙලදී ගත්ත, නිවසකුත් සැලසුම් කරා. දැන් ඊට පස්සේ මේක සැලසුමක් අපි අඳින්න ඕන නේද? ප්ලෑන් එකක් අඳිනවා කියලා කියන්නේ. ඉතින් ප්ලෑන් එකක් අඳින්න දුවේ පුතේ ඔබට මේ අවස්ථාවේ මට එක ගොඩාක් පැහැදිලි කිරීමට අපහසු වෙනවා. ඉතින් මං ඉල්ලා හිටිනවා ඔබ මේ අවස්ථාවේ ඔබගේ 10 ශ්‍රේණියට අදාළ පෙළ පොතේ 20 වෙනි පිටුව පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න කියලා. 20 වෙනි පිටුවේ ඔබට දීලා තියෙනවා බීම් සැලසුම. ඒ බීම් සැලසුම නිරීක්ෂණය කර හොඳින් නිරීක්ෂණය කරගත්තා නම් ඔබට මං කියන දේ ගොඩාක් වැටහෙයි. එතකොට අපි බලමු බීම් සැලසුමක් ඇඳීම සඳහා බලපාන කරුණු මොනවද කියලා. එතකොට ඒ සඳහා පරිමාණය, සංකේත, ගමන් මං, ඉඩකඩ, රාශිකරණය, අවකාශයෙන් ගැලපීමේ අපූර්ව බව, බාහිර පරිසරය සමග නිවස සම්බන්ධ වන ආකාරය, ඒ කියන්නේ සුළඟේ දිශාව, ජනෙල්වලින් බලනකොට වටපිටාවෙන් පෙනෙන විදිහ, අන්න ඒ දේවල් තමයි අපි බීම් සැලසුමක් ඇඳීමේදී සැලකිලිමත් වෙන්නේ. එතකොට බීම් සැලසුම් ඇඳීමේදී පරිමාණය ගැන කතා කිරීමදී බීම් සැලසුමකට අනුව එක් එක් කොටස්වල දැන් පරිමාණය ගැන කියලා කිව්වහම අපි බීම් සැලසුමක් අපි අඳින අපි ගෙදර හදන බීම් සැලසුමේ පරිමාණය එහෙමම කොලේකට ගන්න පුළුවන්ද? බෑ නේද? ඒක කරන්න අපිට බෑ. එතකොට අපි කරන්නේ ඒ තියෙන මානවල නැත්තම් දිග පළලවල ප්‍රමාණය කුඩා කරලා දක්වනවා. මෙන්න මේ දිග පළල කුඩා කරලා දක්වලා ගන්න එකට තමයි අපි කියන්නේ පරිමාණය කියලා. එතකොට ඔබට මම කිව්වා මේ නිරීක්ෂණය කරගන්න කියලා පෙළ පොතේ තියෙන 20 වෙනි පිටුවේ බීම් සැලසුම ඒකේ පරිමාණය දක්වලා තියෙනවා. පරිමාණය අඩි අඟල් වලින් දක්වලා තියෙනවා. එතකොට ඒත් එක්කම පරිමාණය දක්වන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඉම්පීරියල් ක්‍රමය. දෙවෙනි එක තමයි මෙට්‍රික් ක්‍රමය. ඉම්පීරියල් ක්‍රමය කියලා කියන්නේ අඩි අඟල් වලින් දක්වන එකට. මෙට්‍රික් ක්‍රමය කියලා කියන්නේ මීටර් සෙන්ටිමීටර් වලින් දක්වන එකට. එතකොට පරිමාණය ඔන්න ඔය විදිහට විස්තර කරන්න පුළුවන්. ඊත් වගේම සංකේත. සංකේත කිව්වහම දුවේ පුතේ ඔබේ මේ පිටුව 22 පිටුවේ තියෙනවා සංකේත වගුවක් ආකාරයෙන් දක්වලා ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමු කරන්න. ජාත්‍යන්තර වශයෙන් මේ බිම් සැලසුම් ඇඳීමේදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සංකේත තියෙනවා. බිත්තිය, දෙපියන් දොර, දොර, ජනේල, ෆෑන් ලයිට් මෙන්න මේවා සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සංකේත තියෙනවා. ඔබ ඒවා හොඳින් පෙළපොත නිරීක්ෂණය කරලා මේ සංකේත අඳුරන මතක තියාගන්න. විභාගය දුනත් ඔබට සංකේත දෙකක් දීලා සංකේත ඇඳ දක්වන්න කියලා එන්න පුළුවන්. ඒ නිසා ඔබ සංකේත දිහා බලන්න. දොර, දෙපියන් දොර කොහොමද, බිත්තිය බිත්තියේ බර කියන්නේ වහලේ බර දරා සිටින බිත්තිය කොයි වගේද, බර දරා නොසිටින බිත්තිය කොයි වගේද, අන්න ඒ විදිහට ඒ සංකේත අඳින විදිහ ඔබ පොඩ්ඩක් බලා ගන්න වෙනවා පෙළ පොත ආශ්‍රය කරගෙන. ඒ වගේම ගමන්මා. ගමන්මා කියලා කිව්වහම අවහිරයක් නොවන ආකාරයට නිවසේ විවිධ කාමරවලට යාම සඳහා වෙන් කර ඇති ඉඩ ප්‍රමාණයට තමයි ගමන්මා කියලා කියන්නේ. ඒ කියන්නේ නිවස තුල විවිධ කාර්යයන් ඉටු කර ගැනීමේදී නිතරම අපි එහෙට මෙහෙට යනවනේ. නේ අපිට යන්න සිද්ධ වෙනවා. එතකොට නිවස තුල ගමන්මා හොඳට තිබෙන්නේ නැත්නම් ඒක අපිට බාධාවක් වෙනවා. එතකොට ඒ වගේම තමයි එක් කාමරයකින් තව කාමරයකට යන්න අපි මේ සැලසුම සකස් කරන්නේ. දැන් එතෙන්දි වෙන්නේ අපේ නිවසියන්ගේ පෞද්ගලිකත්වයට බාධාවක් වෙනවා. හොඳද? ඒ නිසා ඒත් එක්කම අපි ඊගාව මේ සැලසුම ඇඳීමේදී සැලකිය යුතු කරුණක් විදිහට ඉඩකඩ කියන එක හඳුන්වන තියෙනවා. ඒ කියන්නේ කාමරයෙන් ඉටුවන සේවාව අනුව තිබිය යුතු ඉඩ ප්‍රමාණය. ඒ කියන්නේ නිවසේ වැඩ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාමට ඉඩකඩ අවශ්‍ය වෙනවා. නිවසක කාමර සඳහා සම්මත වූ අවම ප්‍රමාණ තියෙනවා. ඔබ දැන් නිව දැනගෙන ඉන්න නිවසක සාමාන්‍ය කාමර 3ක් සහිත නිවසක් අපි සැලසුම් කරනවා නම් මේ කාමරවලින් ලොකුම කාමරය නැත්නම් අපි ප්‍රධාන නිදන කාමරේ මාස්ටර් බෙඩ්රූම් කියලා කියන්නේ මේක වර්ග අඩි 120ක් තියෙන්න ඕන. දෙවෙනි කාමරේ වර්ග අඩි 100ක් වෙන්න ඕන. කාමර 3ක් තියෙනවා නම් තුන්වෙනි කාමරය වර්ග අඩි 90ට නොඅඩු වෙන්න ඕන. ඉවකීම තමයි බීම් සැලසුම් ඇඳීමේදී කාමරවල දොර හා ජනෙල් යොදා ගන්න ආකාරය පිළිබඳවත් දැනුවත් වීම වැදගත් වෙනවා. ඒ කියන්නේ කාමරවල වර්ග ප්‍රමාණයෙන් 7/7 එකක් ජනෙල් සඳහා යොදා ගන්නවා. එතකොට කාමරවල වර්ග ප්‍රමාණයෙන් 15 එකක් දොර සඳහා යොදා ගන්නවා. ඒත් එක්කම වහලේ උස සඳහා සිවිලිමේ සිට අඩි 9 හමාරක අවම ඉඩක් තියන්න ඕන. හොඳද? ඊට පස්සේ අපිට වැදගත් කරුණු තමයි රාශිකරණය. එතකොට රාශිකරණය කියලා කියන්නේ විවිධ කාර්යයන් අවම ශ්‍රමයකින් හා උපරිම පහසුකම් සලසාගත හැකි ආකාරයට නිවසේ කොටස් එකිනෙකට යාබදව ගොනු කිරීම තමයි රාශිකරණය කියලා කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගන්නවා නම් මේ සිත කාමරයෙන් කොටසක් කෑම කාමරය සමග විදියට යොදාගන්නත් පුළුවන්. මුළු තැනකේම කොටසක් අපිට කෑම කාමරය විදියට යොදා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි රාශිකරණය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් අපි නිවසක් ගොඩනැගීම සඳහා භූමියක් තෝරා ගැනීමේදී සහ නිවසක් සැලසුම් කිරීමේදී සැලකිය යුතු කරුණු පිළිබඳව දුවේ පුතේ අපි දැනුවත් වුණා. එහෙනම් අපි බලමු ඒ කතා කරපු ටිකට අදාළව කෙටි ප්‍රශ්න ටික. හොඳද? බලමු මම පළවෙනි ප්‍රශ්නේ විදිහට කිව්වා නිවසක්. නිවස ගැන කතා කරා. නේද? නිවසක් කියන්නේ මොකද්ද කියලා. ඔබට පුළුවන් නේද ඒකට උත්තරේ කියන්න දැන්? නේද? ස්වාම පුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම සහජීවනයෙන් පලනෙලා ගැනීමට උත්සාහ කරන නිර්මාණීය ස්ථානය තමයි නිවස කියලා කියන්නේ. ඒත් එක්කම නිවසක් ගොඩනැගීමේදී මූලිකව අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද කියලා. ඒ සඳහා අපි මම කියවා ඔබට පැහැදිලි කරා භූමිය තෝරා ගන්න ඕනේ, නිවස සැලසුම් කරන්න ඕනේ, ඒත් එක්කම නිවස සංවිධානය කර ගන්න ඕනේ. එහෙනම් භූමියක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු කිව්වා. ඒ සඳහාත් අපිට මූල්‍ය පහසුකම්, භූමියේ ස්වභාවය, ඔප්පී නිරවුල් බව, යටිතල පහසුකම්, අවට පරිසරය කියන මෙන්න මේ කරුණු පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් එක්කම අපි නිවස සැලසුම් කිරීම. මම නිවස සැලසුම් කිරීම ගැනත් කිව්වා. ඒකෙදි කිව්වා භූමියේ පිහිටීම හා ප්‍රමාණී වැදගත් වෙනවා. ඒකෙදිත් මූල්‍ය පහසුකම් වැදගත් වෙනවා. පවුලේ අවශ්‍යතා මොනවද කියලා බලන්න ඕනි කිව්වා. ආලෝකය හා වාතාශ්‍රය, නිවසේ විවිධ කොටස් හා ඒවායේ කාර්යයන් ගැන සැලකිලිමත් වෙන්න ඕනි කියලා කිව්වා. ඊට පස්සේ මම කියනවා නිවස සැලසුම් ඇඳීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවද කියලා. ඒකෙදි මම කිව්වා පරිමාණය, සංකේතය, ගමන් මං, ඉඩකඩ, රාශිකරණය කියලා. හොඳයි දුවේ පුතේ, මම දැන් විස්තර කරලා දුන්නා. මම ඉංගාශිරෝමි, මං හිතනවා ඔයා ලෑස්ති වෙලා ඇති කියලා අපේ දරුවන් වෙනුවෙන් තව පාඩමක් ඉදිරිපත් කරන්න. මම ඔබට ගින් සමු ගන්නවා. මං ශිරෝමි ඔයාට අවස්ථා.
අත්‍යවශ්‍යම තිබිය යුතු දෑවලට අපි කියනවා කලා මූලිකාංග කියලා. අපි බලමු ඒ මොනවද කියලා. රේඛා, හැඩය, වයනය, වර්ණය.
හත මනකල් උපුදන නැන මල් කර සවි සැමකල් වටිනානිතිකල් මැදරාට ගුවනි ගුරුබේදරයි මැදරාට
මැද රට ගුරු ගෙදර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාලය සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන මැද රට ගුරු ගෙදර පන්ති කාමරයෙන් ඔබට ගොස් නිවසේ ආලින්දයට සතියේ සෑම දිනකම පසරු තුනේ සිට කඳුරට සේවේ. FM 90.1 107.3 107.5 ඔස්සේ මැදරට ගුරු ගෙදර. මැදරට ගුරු ගෙදර පිළිබඳ ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න මෙන්න මේ දුරකථන අංකයට ප්‍රියන්ති කොඩිතුවක්කු 0744 161 13 රංගන ගුණරත්න 0741 439 57 58 මැදරට ගුරු ගෙදර.
මෙදරට ගුරු ගෙදර අධ්‍යාපනික පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ වැඩසටහන් මාලාව සමගයි ඔබ රැඳෙන්නේ. දුවේ පුතේ අපි ඔබව දැනුවත් කරමින් සිටියේ ගෘහ ආර්ථික විද්‍යාව පිළිබඳව. මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අද දවසේදී තෙල්දෙනිය අධ්‍යාපන කලාපයේ ගෘහ ආර්ථික විද්‍යාව ගුරු උපදේශක ශිරෝමී දීපිකා ජයතිලක මහත්මිය සහ වත්තේගම බාලිකා මහාවිද්‍යාලයේ ගෘහ ආර්ථික විද්‍යාව විෂය භාර ජයන්තා වීරසේකර මහත්මිය. ඔබට අවස්ථාව.
හරි දුවේ පුතේ, අපි කලින් බැලුවේ මොනවාද කලාමූලිකාංග කියන්නේ මොනවාද කියලා. කලාමූලිකාංග කිව්වේ රේඛා, හැඩය, වයනය, වර්ණය. මම දැන් ඔයාලට කියනවා රවුමක් අඳින්න කියලා. එහෙම නැත්නම් කොටුවක් අඳින්න කියලා. කොලයක් පැන්සලක ආධාරයෙන් ඇඳලා නේද දැන් මේ වගේ හැඩය ගත්තේ කොහොමද? මේකේ හැඩය ගත්තේ කොහොමද කියලා කියන්න ඔයාලා. රේඛා උපයෝගී කරගෙන නේද? දැන් ඔයාලට තේරෙනවා රේඛාවක් අවශ්‍යයි අපිට ඒ හැඩයක් ගන්න කියලා. දැන් බලන්න, නිවසක් අඳින්න කිව්වහම මමත් දැන් ඔන්න ඔයාලත් එක්ක පුංචි නිවසක් අඳිනවා. හරි, දැන් අපිට ඉක්මනට නිවසක් අඳින්න පුළුවන්නේ. අපි රේඛා රාශියක් උපයෝගී කරගෙන එක් එක් නිර්මාණවලට ස්වභාවය අනුව අපි යොදා ගන්නා රේඛා විවිධයි නේද? ඒ එක එක හැඩතලවලට අපි යොදා ගන්නා රේඛා විවිධ වෙනවා. බලන්න, නිවසක් අඳින්න කිව්වහම ඔයාලා සිරස් රේඛා, තිරස් රේඛා, වක්‍ර රේඛා, අක්වක් රේඛා, විකර්ණාකාර රේඛා යොදාගත්තා. මම හිතන්නේ කාටවත් ඔය නිවස අඳිද්දී අක්වක් රේඛා යොදාගන්න වෙන්නේ නැතුව ඇති. දැන් මේ නිවසේ උස පෙන්වන්න අපි යොදාගත්තේ සිරස් රේඛා. ඒ කියන්නේ සිරසේ සිට පහළට කියලා මතක තියාගන්න. මොකද දුවේ පුතේ අපිට පැටලෙනවා සමහරක් වෙලාවට සිරස තිරස කියන්නේ මොකද්ද කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න සිරසේ ඉඳලා පහළට කියලා. මේ රේඛා වලින් උස් බව, ඒ වගේම දැඩි බව, උසස් බව, ඍජු බව, ශක්තිමත් බව පෙන්වුම් කරනවා. ඒ වගේම මිටි මහතායට ඇඳුම් සකසනකොට අපි කියනවා සිරස් අතට ඉරි මෝස්තර තියෙන, එහෙම නැත්නම් සිරස් අතට මල් මෝස්තර තියෙන රෙදි තෝරා ගන්න කියලා. ඒ ඇයි? එයාලව උස් කරලා පෙන්වන්න ඕන නිසා. හරි, එතකොට අපි බලමු තිරස් රේඛා කියන්නේ මොනවද කියලා. අපි ඇඳපු නිවසේ බලන්න බිත්ති සම්බන්ධ කරන්න අපි භාවිතා කරේ මොනවද කියලා. තිරස් රේඛා, මේ තිරස් රේඛා මගින් තැන්පත් බව, ශාන්ත බව, නිශ්චල බව, පුළුල් බව, මිටි බවත් පෙන්වන්න පුළුවන්. එහෙනම් ඔයාලා දන්නවා දැන් උස සිහින් සිරුරක් තියෙන කෙනෙකුට මේ ඉරි හරස් අතට තියෙන ඇඳුමක් තමයි අපි තෝරලා දෙන්නේ නේද? එතකොට ඔයාලා දැන් හොඳටම දන්නවා තිරස් හා සිරස් රේඛා කියන්නේ මොකක්ද කියලා. අපි බලමු දුවේ පුතේ වක්‍ර රේඛා. මම ඇඳපු නිවසේ වාකවුළු රවුම් හඩයට අඳින්න මට උපකාරී වුණේ වක්‍ර රේඛා. ඔයාලා සමහර විට කොටුවට අඳින්නේ නැති වාකවුළු මම පුංචි වාකවුළු ටිකක් දැම්මා. මේකේ මට උපකාරී වුණේ වක්‍ර රේඛා. මෙම රේඛා මගින් දුවේ පුතේ හරිම සුන්දර, ප්‍රීතිමත්, සම්සුන්, සිත් කළු, නැමින සුළු, සියුම් බවක් පෙන්නනවා. එතකොට අපි බලමු දැන් අක්වක් රේඛා කියන්නේ මොනවද කියලා. මේකෙන් පෙන්වුම් කරන්නේ කලාකාරී බව, ක්‍රියාශීලී බව, චලනය, රිද්මයානුකූල බව, ලාලිත්‍යමය ස්වරූපය පෙන්වනවා. කාන්තාවකගේ ස්වරූපය පෙන්වන්න අපි මේ අක්වක් රේඛා පාවිච්චි කරනවා. ගෘහ නිර්මාණ ශිල්පීදී භාවිතා වෙන්නේ නෑ විශේෂයෙන්ම මේ අක්වක් රේඛා කියන එක. දැන් බලමු අපි විකර්ණාකාර රේඛා ගැන. මේකෙන් ගොඩක් වෙලාවට පෙන්වුම් කරනවා නිකන් කලබලකාරී ස්වරූපයක්, ඒ වගේම නොසන්සුන් බව, ක්‍රියාශීලී බව වැනි හැඟීම් පෙන්වනවා. ඉදිරියට නැමුණු රේඛා මගින් ඉදිරියට තල්ලු කිරීමක්, පිටුපසට නැමුණු රේඛා මගින් පිටුපසට අදින ස්වභාවයක් පෙන්වුම් කරනවා. දුවේ පුතේ, ඔයාලගේ පෙළ පොතේ තියෙනවා ක්‍රියාකාරකම් අංක 1.1. ඒකේ බලන්න ගෘහ අභ්‍යන්තරයේ පින්තූර ටිකක් දීලා තියෙනවා. ඔයාලා පැවරුම් පොතක් ලෑසි කරගන්න. ඒකේ දක්වන්න ලියන්න ඔයාලා මේ ගෘහ අභ්‍යන්තරවල තියෙන රේඛා මොනවද කියලා. රේඛා මොනවද කියලා ලියන්න. ලියලා ඔයාලගේ ගෘහ ආර්ථික විද්‍යා විෂය භාර ගුරු මහත්මියට පෙන්වන්න ඉස්කෝල පටන් ගත්තට පස්සේ. හරි, දැන් අපි කලාමූලිකාංගයට තියෙන හැඩය කියන්නේ මොකක්ද කියලා බලමු. හැඩේ. රේඛා කිහිපයක් එකතු කළ තමා හැඩයක් ගන්න. දැන් අපි ඉස්සෙල්ලා ඍජු කෝණාංශයක් අඳින්න කිව්වා, චතුරස්‍රයක් අඳින්න කිව්වා, ත්‍රිකෝණයක් අඳින්න කිව්වා, නිවසක් අඳින්න කිව්වා. දැන් ඔය හැඩය, අපි හැඩය ගත්තේ කොහොමද? රේඛා කිහිපයක් එකතු කරලා. මම ඔයාලට කිව්වොත් දැන් ත්‍රිකෝණයක් අඳින්න කියලා, චතුරස්‍රයක් අඳින්න කියලා, ඔයාලා රේඛා කිහිපයක් එකතු කරලා ඒ හැඩය නිර්මාණය කරන්න. ඒ කියන්නේ දිග පළල රේඛා වර්ග දෙකක් පාවිච්චි කරොත්, දිගයි පළලයි විතරක් පාවිච්චි කරොත් එහෙම ඇඳ ඒ රූපවලට අපි කියනවා ද්විමාන රූප කියලා. ඔයාලට තේරෙනව නේද දුවේ පුතේ? දිගයි පළලයි රේඛා දෙක විතරයි අපි පාවිච්චි කරන්නේ, ඒවට අපි කියනවා ද්විමාන රූප. ඔන්න මම අඳිනවා දැන් පිරමීඩයක්. ඒකට භාවිතා කරනවා දිග පළල හා උස කියන රේඛා. මම පිරමීඩය අඳිනවා දැන්. ඒ අඳින ගමන් ඔන්න බලන්න දිග පළල හා උස. එතනින් මට පේනවා ත්‍රිමාන රූපයක්. ඔයාලත් බලන්න, ඔයාලගේ පෙළ පොතේ තියෙනවා ඒ ත්‍රිමාන රූප. හරි, දැන් අපි කතා කරා රේඛා ගැන, හැඩය ගැන. දැන් කලාමූලිකංග වල අපි වැඩිපුරම කතා කරන දෙයක් තමයි වර්ණ. ඔන්න